SBS Radio.
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපට මේ ආර්ථිකයේ සිදුවන යම් උච්චාවචන රටේ ආර්ථිකයට බලපානවා වගේම අපේ එදිනෙදා ආර්ථිකයටත් අපේ ජීවන රටාවටත් බලපානවා. ඉතින් මෙවර ආර්ථික විමර්ශනවලින් අපි මූලික කරගන්නේ මේ මෑතකදී ලිබරල් සන්ධාන රජය විසින් මොරිසන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු අයවැය. මේ අයවැය කොහොමද අපේ ජන ජීවිතයට බලපාන්නේ, රටේ ආර්ථිකයට බලපාන්නේ? අපි මේ සම්බන්ධව අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු පරිදි මේ ආර්ථික විමර්ශන අපේ විශේෂාංගයට එකතු වන මෙල්බර්න්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය චන්දන හිවගේ මහතා සමගින්. අයිබෝන් චන්දන.
අයිබෝන් දිල්රුක්ෂි.
ඔව්, දැන් පසුගිය දෙවනිදා, පසුගිය අඟහරුවාදා රාත්‍රියේදී මොරිසන් ආණ්ඩුව විසින් මේ ඡන්දයකුත් අතළඟ තියෙන කාලෙදී අයවැයක් ඉදිරිපත් කළා. මේ අයවැය සම්බන්ධව පක්ෂ විපක්ෂ මතවාද අපි දකිනවා. ඒ වගේම මේ අයවැයෙන් ජයග්‍රහණය කරපු අය සහ පරාජයට පත් වුණු අය ඉන්නවා. ඒ කියන්නේ වැඩි වාසි ලැබෙන අය සහ අවාසි ලැබෙන අය ඉන්නවා. මේ වගේ නොයෙකුත් පාර්ශ්ව තියෙන අතරතුරේදී දැන් සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් ගත්තහම චන්දන, දැන් ආර්ථිකය සම්බන්ධ විශේෂඥයෙකු විදිහට ඔබට කොහොමද හිතෙන්නේ මෙවර අයවැය මේ කොයි වගේ අයවැයක් කියලාද?
ඔව් දිල්රුක්සි, මේ අයවැය ඡන්ද අයවැයක්නේ. දැන් ඡන්දේ ළඟදී එන නිසා ඡන්දේ මූලික කරගත්ත අයවැයක් කියලා තමයි හැමෝම කියන්නේ. අපිට මතකනේ ඉතින් අපි ලංකාවේ ඉන්නකොට ඡන්ද අයවැයවල් එනකොට එක කාලයක් ඉතින් කිව්වා 8-8ක් දෙනවා, කිව්වා පරිප්පු අඩු කරනවා, සීනි අඩු කරනවා, ඔහොමම කියලා. ඉතින් ඡන්ද පොරොන්දුත් එක්ක අයවැයක් එනවනේ.
හඳෙන් හරි හාල් ගේනවා කිව්වා නේද?
හඳෙන් හරි හාල් ගේනවා. ඒවත් අපි අසන්නන්ට මතකත් ඇතිනේ ඒ කාලේ. ඉතින් මේ මෙහෙත් ඡන්දයක් හිටිනකොට ඉතින් අයවැය ටිකක් ඉතින් ඒ විදිහට එනවා. ඉතින් මේ අයවැය දිල්රුක්ෂි ගොඩක් බලසම්පන්න දීමනා දෙන දීපු අයවැයක්, ඒ කියන්නේ බදු සහන දීපු අයවැයක් විදිහට තමයි ගොඩක් අය සලකන්නේ. මේක ඉලෙක්ෂන් එක කිට්ටු කළා නිසා උගක් අය හිතන කියනවා මේක සාමාන්‍ය ඉතින් ඉතිහාසයේ පරිදි හැම රජයක් විසින්ම සිදුවෙන විදිහට මේ දීමනා ගොඩක් දෙන්න සැලසුණු අයවැයක් විදිහට තමයි දිල්රුක්ෂි මේක දකින්නේ.
ඔව්, දැන් මෙතනදී මේ විශේෂයෙන් කතාබහට ලක්ුණු කාරණාවක් මාදොටුවා දැන් වත්මන් ආණ්ඩුවත් මේ කාරණාව ටිකක් ප්‍රයෝජනෙට ගන්නවා මේ මැතිවරණයක් තියෙන හන්දා ආණ්ඩුවේ ප්‍රචාරණ කටයුතු සඳහාත්. වසර 12කට පස්සේ ඩොලර් බිලියන 7.5ක වගේ අතිරික්තයක් තියෙනවා මෙවර අයවැයයි. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් ගත්තහම ඉතාම දියුණු රටවල්වල පවා අයවැය පරතරයක් සහිතව යන්නේ සුළු හෝ ආකාරයට. දැන් තුන්වන ලෝකයේ රටවල්වල විශාල අයවැය පරතර සහිතව යන්නේ. නමුත් දියුණු අය සම්මත ඇතැම් රටවල පවා යම් සුළු හෝ අයවැය පරතර බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ අනුව බැලුවාම මේ ඔස්ට්‍රේලියානු රජය අපි දැක්කා මේක මාකට් කරනවා, මේක හොඳටම ප්‍රචාරණ උපාංගයක් විදිහට යොදා ගන්නවා. අයවැය අතිරික්තයක් සහිතව තමයි ඔන්න මෙවර අපේ ආණ්ඩුව අයවැය ඉදිරිපත් කළේ කියලා. දැන් අපි ඒක පිළිබඳව වඩාත් වැඩිදුරට පසුවට කතා බහ කරමු. චන්දන, දැන් මේ අයවැයෙන් ඉදිරිපත් කරපු හැම කාරණාවක්ම අපිට මෙතනදී කතා බහ කරන්න බැහැනේ. අපේ ජන සමාජයට වඩාත් ගෝචර වෙන කාරණා කිහිපයක් අපි ගත්තොත් එහෙම, මෙවර අයවැයෙන් ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ කවුද? වාසි ලැබුව අය සහ පාඩු වුණ අය කවුද?
ඔව් දිල්රුක්ෂි, අපි ඒක මේ කතා කරන්න ඕන ශීර්ෂ 8ක් යටතේ කියලා මට හිතෙනවා. මොකද එතකොට අපේ අසන්නන්ට පහසුයිනේ එක පාටම ගෝචර කරගන්න. ශීර්ෂ 8 ගත්තොත් එහෙම බදු සහන, සෞඛ්‍ය, පරිසරය, යටිතල පහසුකම්, කෘෂිකාර්මය, අධ්‍යාපනය, මහජන සේවා, ක්‍රීඩා, ආරක්ෂාව, ඒ කියන්නේ ඩිෆෙන්ස්, බෝඩර් සිකියුරිටි කියන ඔය 8 යටතේ ගත්තොත් අපිට පේනවා කවුද ජයග්‍රහකයෝ කවුද පරාජිතයෝ කියලා. පළවෙනි ශීර්ෂය ගත්තොත් එහෙම බදු සහන. එතකොට මේ අයවැය ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වෙන්නේ බදු සහන අයවැයක් විදිහට දිරුක්ෂි. ඒ කියන්නේ අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලබන අයට කෙලින්ම ඩොලර් 1080ක් දක්වා බදු සහනයක් කෙලින්ම ලැබෙනවා දිරුක්ෂි. මේක 580යි තිබ්බ ගිය අවුරුද්දේ අයවැය. ඒක 1080 දක්වා වැඩි වෙනවා. ඒ වගේම අපි හිතමු දෙන්නම ආදායම උපයන පවුලකට ඕක 2160 දක්වා වගේ ගන්න පුළුවන් බදු සහනයක් ඉමීඩියට්ලිම ඉක්මනටම මේ ලබා දෙන සහනයක් දිරුක්ෂි. මේ සහනය ගැන හැමෝම ඉතින් කතා වෙනවා.
ඔය ඒකෙන් පොඩි මේ බ්‍රැකට් එකක් තියෙනවා කියලාත් කියනවා නේද? කියන්නේ ආදායම් යම් මට්ටමක් තියෙනවා කියලා කියනවා.
ඔව්, අඩු හා මධ්‍යම ආදායම් ලබන, ඒ කියන්නේ වර්ෂයකට ඩොලර් 37,000 සිට 1,26,000 දක්වා වාර්ෂික ආදායමක් ලබන අයට වාර්ෂික ඩොලර් 530 සිට 1,080ක් දක්වා වූ බදු සහනයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම දැනට උපරිම ටැක්ස් ප්‍රැකට් එක 132.5ක් තියෙන එක 130 දක්වා අඩු කරන්න යෝජනා කරලා තියෙනවා. 2024-25 දී මේක ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙනවා. මේක ලොකු බදු සහනයක් ඉදිරියේදී කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ බදු සහනය ලැබෙන බ්‍රැකට් එක ඩොලර් 45,000 සිට ඩොලර් 1,02,000 දක්වා ඇතුළත් කරන්නට තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අයකට මේ බදු සහනය ලබා ගන්නට පුළුවන් වෙනවා. එතකොට බදු සහන සම්බන්ධව ගත්තහම ඔය කාරණා තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අපි කෙටියෙන් සැලකුවත් එහෙම සෞඛ්‍ය සම්බන්ධව ගොඩක් බදු සහන සහ ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. උදාහරණයක් විදිහට මිලියන 448ක් වෙන් කළා තියෙනවා 2020-21 වසර තුල chronic diseases care funding කියලා. ඒ දරුණු රෝග සහ ඒවට අවශ්‍ය කරන පහසුකම් සපයන්නට ෆන්ඩ් එකක් ඇති කරලා තිනවා. ඒ වගේම මිලියන 330ක් වෙන් කරලා තිනවා PBS system කියලා තියෙනවානේ, pharmaceutical benefit system කියලා. අඩු මුදලට ඒ විවිධ බෙහෙත් වර්ග ලබා දෙන්න. එතකොට අර cancer treatments වලට අවශ්‍ය කරන බෙහෙතුත් මේකට ඇතුළත් කරන්න තීරණය කළා තියෙනවා. ඒක ඉතින් හොඳ සහනයක් වෙනවා ඉදිරියේදී අපිට. ඒ වගේම ඩොලර් මිලියන 320ක් පමණ වෙන් කළා තියෙනවා මේ residential age care වලට. ඒ කියන්නේ නිවාසයේදීම මේ වැඩිහිටි අයට පහසුකම් සැපීමේ ක්‍රම වේදිය සඳහා. ඒ වගේම ඩොලර් මිලියන 250ක් පමණ වෙන් කළා තියෙනවා මේ මෙඩිකියා ලෙවි ලෝ ඉන්කම් ත්‍රෙෂ්හෝල්ඩ් එක සඳහා. ඒ කියන්නේ දිලෘක්ෂි, දැන් අපි දන්නවා අපි වැඩියා දැන් ලබනවා නම් අපෙන් වැඩිපුර 100% ප්‍රමාණයක් කපා ගන්නවා මෙඩිකියා ලෙවි කියලා අපේ බදුවලට අමතරව. එතකොට ඒ මෙඩිකියා ලෙවි එකට අහු වෙන්නේ යම්කිසි ආදායම් මට්ටමක් ලබන අය. එතකොට ඒ අඩු ආදායම් ලබන අයව ඒ මෙඩිකියා ලෙවි එකට ඇතුළත් නොවන විදිහට ඒ මෙඩිකියා ලෙවි ගෙවන්න ඕන ආදායම් මට්ටම තව ටිකක් ඉහළට දාලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ගොඩක් අඩු ආදායම් ලබන අයට මෙඩිකියා ලෙවි ගෙවන්න ඕනේ නැහැ කියන එක. ඒක බදු සහනයක් බවට පත් වෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 229ක් වෙන් කළා තියෙනවා මේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා. එතකොට සෞඛ්‍ය අතින් ගත්තාම සෑහෙන මුදල් ප්‍රතිපාදනයක් වෙන් කළා තියෙනවා. ඒකේ කප්පාදුවක් ඉදිරිය දකින්න පුළුවන් ওই සෞඛ්‍ය සම්බන්ධව දිලෘක්ෂි සමහරට අපිටත් වැදගත් වෙනවා අපේ ලාංකික ප්‍රජාවට. මේ විදේශවල ට්‍රේන් වෙච්ච ડોක්ටර්ස්ලා ගන්න කෝට එක අඩු කළා තියෙනවා. ඒක කප්පාදුවක් ඉදිරිය දකින්න පුළුවන් සමහරලට. ඉතින් සංක්‍රමණික වෛද්‍යවරුන්ට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම ක්ලයිමේට් එක සම්බන්ධව ගත්තොත් අපේ මේ පරිසරය සම්බන්ධව මිලියන 189ක් වෙන් කළා තියෙනවා මේ ක්ලයිමේට් ෆන්ඩ් එකකට. ඒ වගේම මේ බිලියන 1.4ක් වෙන් කළා තියෙනවා මේ විශේෂ පරිසර සුරකීමේ අරමුදලකට. අපිට දැන් ඇත්තටම මේ පරිසරය සම්බන්ධ ගත්තොත් එහෙම මේ ක්ලයිමේට් චේන්ජ් එක සම්බන්ධව ගොඩාක් ආණ්ඩු පක්ෂයයි විරුද්ධ පක්ෂය අතර තියෙනවා මතවාද. එතකොට ආණ්ඩු පක්ෂය කාබන් ටැක්ස් එකකට කැමති නැහැ, විරුද්ධ පක්ෂය කාබන් ටැක්ස් එකක් දානවා. ඉතින් ඔය ප්‍රශ්න අතරේ මේ ක්ලයිමේට් එකට මුදල් වෙන් කිරීම වැදගත් වෙනවා මේ කොලිෂන් ගවර්න්මන්ට් එකක්. ඉතින් ඒකෙදි මේ පාර මිනිසුන්ගේ මතවාදයට සවන් දීලා කියලා අපිට කියන්න පුළුවන් දේ ලුක්ෂී. ඊළඟට ශීෂ්‍ය තමයි යටිතල පහසුකම්. දැන් අපිට පේනවා ගොඩක් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන ගණන් වෙන් කළා තියෙනවා. උදාහරණයක් විදිහට බිලියන 2ක් පමණ වෙන් කළා තියෙනවා රේල් පාරවල් සම්බන්ධව ඇක්සිඩන්ට්ස් වැඩි, අනතුරු වැඩි, බ්ලැක් ස්පොට්ස් අයින් කරන්න. ඒ වගේම තව බිලියන 2ක් වෙන් කළා තියෙනවා අපිට වැදගත්න දිලුක්ෂි ජීලෝන් ඉඳන් මෙල්බර්න් වලට මේ කෝචි පාරක් දාන්න. ඒකටත් වෙන් කළා තියෙනවා. ඒ වගේම බිලියන 1.6ක් විතර වෙන් කළා තියෙනවා තව මේ අපේ ට්‍රැෆික් අඩු කරන්න. ඉතින් ওই විදිහට ගොඩාක් මේ යටිතල පහසුකම් වලට මේ අයවැයෙන් ගොඩාක් වෙන් කළා තියෙනවා. ඒක ඉතින් අපිට පහසුවක් වෙනවා ඉදිරියේද මේ කන්ස්ට්‍රක්ෂන් වැඩ ගියාම. ඒ වගේම ඊළඟව අපිට බැලුවොත් එහෙම මේ ඇග්‍රිකල්චර් කෘෂිකර්මයට සහ අපේ ගොවීන්ට මොන වගේ සහනාධාරද දීලා තියෙන්නේ මේ පාර අයවැයෙන් බිලියන 3.9ක්ම වෙන් කළා තියෙනවා ඉමර්ජෙන්සි රෙස්පොන්ස් ෆන්ඩ් එකකට. ඒ කියන්නේ නැචරල් ඩිසාස්ටර් ස්වභාවික ආපදා වලින් ගොවියන්ට බාධා වුණොත්, කෘෂිකර්මයට බාධා වුණොත් ඒකට අවශ්‍ය කරන සේවා සපයන්න, පහසුකම් සපයන්න මේ ෆන්ඩ් එක වෙන් කළා තියෙනවා. ඒක හොඳ ක්‍රියාවක් කියලා අපිට පේනවා. ඒ වගේම තව මිලියන 300ක් පමණ වෙන් කළා තියෙනවා මේ ගවපට්ටි පාලනයේ ඒ ඉන්ඩස්ට්‍රියකට අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයන්න. ඒ වගේම අධ්‍යාපන වශයෙන් ගත්තහම විශේෂම මේ පාර ආයවැයෙන් අපිට දකින්න පුළුවන් මිලියන 500ක පමණ වෙන්කිරීමක් කළා තියෙනවා මේ ආධුනික පුහුණුව සඳහා. ඒ කියන්නේ අලුතින් ජොබ් මාකට් එකට ඉදිරිපත් වෙන අයව පුහුණු කරන්න ආධුනිකත්ව පහසුකම් සඳහා ඒගොල්ලන්ට දීමනා දෙන්න මේ ෆන්ඩ් එක ඇති කළා තියෙනවා. මේක ඉතා වැදගත් දෙයක් අපිට මේ සලකා බලනකොට අපේ ජොබ් මාකට් එක සම්බන්ධව. ඊළඟ ශීර්ෂය තමයි දිල්රුක්ෂි කොමියුනිටි සර්විසස් ඇන්ඩ් ක්‍රීඩා ස්පෝර්ට්ස්. එතකොට ගන්න පුළුවන් රොයල් කමිෂන් එකක් ඇති කළා තියෙනවානේ මේ ඩිසබිලිටි අයට වෙච්ච අකටයුතු හොයන්න. අන්න ඒකට මිලියන 500ක් වෙන් කළා තියෙනවා. ඒක සෑහෙන හොඳ ක්‍රියාවක් කියලා ගොඩක් අය ඉතින් ප්‍රකාශ කරනවා. ඒ වගේම ස්පෝර්ට් පාර්ටිසිපේෂන් ෆන්ඩ් එකක් ඇති කළා තියෙනවා මේ අපේ ලෝකල් ස්පෝර්ට් ක්ලබ්ස් වලට ප්‍රතිපාදන වෙන් කරන්න ගොඩක් අයව මේ ස්පෝර්ට්ස් වලට යොමු කරන්න මිලියන 300ක් පමණ. ඒ වගේම වයලන්ස් අගේන්ස් විමෙන් ස්ත්‍රී ප්‍රජාවට එරෙහිව සිදුවන සියලු අකටයුතුකම් වළක්වන්න අවශ්‍ය කරන ක්‍රියාවන් ගන්නට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා මිලියන 300ක් පමණ. අපේ ආරක්ෂාව සඳහා සමස්ත දළ ජාතික නිෂ්පාදනයේ 2%ක් පමණ වෙන් කරන්න තීරණය කළා තියෙනවා. ඒක ඉතින් සෑහෙන වැඩිවීමක් විදිහට අපිට දකින්න පුළුවන් දිල්රුක්ෂි. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තහම දිල්රුක්ෂි මේක බදු සහන ලබා දුන්න අයවැයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්.
ඔව්, දැන් මෙතනදී තවත් විශේෂිත කාරණාවක් තමයි අපේ ජනප්‍රජාවගේ අවධානය යොමු වෙන මේ වීසා ගාස්තු සහ වීසා සම්බන්ධව වන යම් නීති වෙනස් වෙනවද අයවැයෙන් සහ ඒ වගේම සංක්‍රමණික ප්‍රජාවට තවත් වැදගත් අංශයක් තමයි සුළු පරිමාණ ව්‍යාපාර. අපේ ශ්‍රී ලාංකිකයොත් විශාල වශයෙන් සුළු පරිමාණ ව්‍යාපාර මෙහැවිල ආරම්භ කරන ජන ප්‍රජාවක්. ඒ අයට මොනවද මෙවර අයවැයෙන් කියලා තියෙන්නේ චන්දන?
සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට පොඩි සහන වැඩි කිරීමක් වෙලා තියෙනවා. ගිය අයවැයෙන් අපි දන්නවනේ රුපියල් 25,000 දක්වා කෙලින්ම අඩු කරන්න පුළුවන් ඒගොල්ලෝ ගන්න මේ ඒගොල්ලන්ගේ ඉක්විප්මන්ට්. දැන් ඒක 30,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක තමයි ඍජුවම අපිට සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සම්බන්ධව දකින්න පුළුවන් සහනය වෙලා තියෙන්නේ. දැන් මේ වීසා සම්බන්ධව ගත්තාම අලුතෙන් මේ රීජනල් වීසා දෙකක් ඉදිරිපත් කරනවා. මේ අයවැය තුලින් ඒක ඉදිරිපත් කරන්න යෙදුනා. මේ එතකොට ඒ රීජනල් වීසා ලබා ගත්ත අයට වසර 5ක් දක්වා වළංගු කාලයකට තමයි දෙන්නේ. ඊට පස්සේ පර්මනන්ට් රෙසිඩන්ස් දක්වා, ඒ කියන්නේ නිත්‍ය පුරවාසීභාවය සඳහා තිල්ලන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පොයින්ට් ටෙස් ක්‍රමය, ස්කිල් මයිග්‍රේෂන් පොයින්ට් ටෙස් ක්‍රමය ටිකක් වාසි 10ක තත්ත්වයට හදන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම වීසා ගාස්තු 5%ක් පමණ වැඩි කරන්න තීරණය කළා තියෙනවා දිල්රුක්ෂි මේ අලුතෙන් එන අයගේ. එතකොට ඒකෙන් මිලියන 275ක පමණ ආදායමකුත් ලබා ගන්නයි කල්පනාව ආණ්ඩුව වීසා ගාස්තු වැඩි කළා. ඉතින් ඒ වගේම මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගය තියෙනවානේ 2020 ඒක එන අයගේ වීසා මේ ගාස්තු අයින් කරන්න තීරණය කළා තියෙනවා. ඒකටත් ඉතින් වේදමක් ඇස්තමේන්තු කළා තියෙනවා යම් කිසි ඩොලර් මිලියන 1.3ක පමණ. ඉතින් ඒක ක්‍රීඩා ශාස්ත්‍රයට හොඳ නිවුස් එකක් මං හිතන්නේ. එතකොට තව මේ සරණාගතයන්ටත් මේ පාර අයවැයන් ටිකක් අමාරු කළා තියෙනවා. ඒගොල්ලන්ට අවුරුද්දක් දක්වා, ඒ කියන්නේ සරණාගතයන්ට අවුරුද්දක් දක්වා ඉන්න වෙනවා යම් කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න ආණ්ඩුවෙන්. ඒ වගේම මේ සංක්‍රමණිකයන්ගේ කෝට් එක, ඒ කියන්නේ දැන් අපි දන්නවානේ මයිග්‍රේෂන් වලට කෝට් එකක් තියෙනවා කියලා ආණ්ඩුවට. අවුරුද්දකට 190,000 තිබ්බෙක 160,000 දක්වා කපාදු කළා තියෙනවා, අඩු කළා තියෙනවා. ඒක ඉතින් එච්චර හොඳ නිවුස් එකක් නෙමෙයි අපේ සංක්‍රමණිකයන්ට. ඉතින් ওই කාරණා තමයි දිලුක්ෂ අපිට විශේෂයෙන් පෙන්වන්න පුළුවන් මේ අයවැයේ.
හොඳයි, දැන් මෙවර අයවැයේ තිබුණු විශේෂත්වය පිළිබඳව මම කලිනුත් සඳහන් කිරීමක් කළා. අවුරුදු 12කට පස්සේ රජයකට හැකි වෙනවා අතිරික්තයක් සහිතව අයවැය ඉදිරිපත් කරන්න. ඩොලර් බිලියන 7.5ක වගේ අයවැය අතිරික්තයක් සහිතව තමයි මෙවර අයවැය ඉදිරිපත් කළේ. ඒ කියන්නේ රජයට තව ඉතුරු මුදල් තියෙනවා. දැන් මේක මේ ආර්ථිකයේ සුබ ලකුණක්ද චන්දන? මොකක්ද මේ ඇති වෙලා තිබුණු වෙනස?
ඕල්ඩ් රුක්ෂි මේක ඉතින් විවිධ විදියට අර්ථකථනය කරනවා. හැබැයි මේ අයවැය ඉදිරිපත් කරනකොට මේ රජයේ පුදුම ලකි. මේ ලකි කියන්නේ එක පාටම මේ අපේ විදේශ ආදායම වැඩි වුණා. ඒ කියන්නේ මයිනින් වලට ලැබෙන ආදායම වැඩි වුණා, මිල වැඩි වෙලා, ඉල්ලුම් වැඩි වෙලා. ඒකට කියන්නේ වින්ෆෝල් ප්‍රොෆිට් එකක් කියලා. හිතපු නැති විදියට මේ විදේශ ආදායම වැඩි වුණා. අන්න ඒ විදේශ ආදායම වැඩි වීමත් එක්ක තමයි මේ ඉක්මනටම මේ බජට් එක සර්ප්ලස් එකක් විදියට පෙන්වන්න ඕනුනේ. ඒ කියන්නේ දැන් මේ අතිරික්තයක් පෙන්නනවා කියන එක මේ ඕස්ට්‍රේලියාවේ නිකන් ඒක නිකන් ෆැෂන් එකක් වෙලා තියෙනවා. මිනිස්සු හිතනවා බජට් එක අතිරික්තයක් විදියට පෙන්නපුවාම ඒක හොඳ ආර්ථික කළමනාකරණයක් කියලා. ඔව්, ඒක කළමනාකරණ තමයි. නමුත් දැන් ආර්ථික විද්‍යාවේ මේ හිඟ අයවැය ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් යෝජනා කරනවා ආර්ථිකය මේ උත්තේජනය කරන්න. ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න සාමාන්‍යයෙන් හිඟ අයවැයත් ඉදිරිපත් කරනවා. නමුත් ගොඩක් අය මේකේ දෙපැත්ත බලනවා. ඇයි අපි මෙච්චර ඉක්මනට මේ අතිරික්තයකට යන්නේ? ඇයි මෙහෙම අතිරික්තයක් කරන්න ඕන? බජට් එක බැලන්ස් කරන්න ඕනේ ඇයි කියන ඒ තර්ක ගොඩක් තියෙනවා. නමුත් ඕවරෝල් ගත්තාම සමස්තයක් වශයෙන් ගත්තාම දිරුක්ෂි යම් කිසි ධනාත්මක සාධකයක් තියෙනවා මෙතන. ඒ කියන්නේ එක පාට අපේ ආදායම වැඩි වුණා මේ පෞගි කාලේ. ගොඩක් මේ ඇස්තමේන්තු නිදිරුක්ෂි සමහර ඇස්තමේන්තු ගොඩාක්ම සුභවාදී විදිහට aran තියෙන්නේ. ඒ කියන්නේ unemployment rate එකද ඊළඟට wage growth එක productivity growth එක ඕවා අනාගත පුරෝකතන. එතකොට අනාගතේ මේක මේ විදිහටම වැඩි වෙයි කියලා හිතාගෙන ගත්ත ඇස්තමේන්තු මත පදනම් වෙලා ගත්ත අපේක්ෂිත ආදායම් මතත් මේ budget surplus එක තීරණය වෙනවා. එතකොට දෙපැත්ත දාලා බලන්න ඕන මේ budget surplus එකේ ඇත්තටම ආර්ථිකයට වැදගත් වෙන කොටස මොකක්ද කියලා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මේ ඊයේ පෙරේද ඇති වෙච්ච මේ windfall profit එකෙන් ආණ්ඩුවට පුදුමාකාර වාසියක් සිද්ධ වුණා මේ budget එක surplus කරන්න දියට.
හොඳයි, අපි එහෙමනම් බලමු මේ ලැබුණු ලක්කෙක මේ ලැබුණු වාසනාව තවදුරටත් ආණ්ඩුවත් එක්ක ඉදිරියට පවතීවිද කියලා, විශේෂයෙන්ම මැතිවරණයත් අතළඟ එන හන්දා. මේ පිළිබඳව තවදුරටත් කතා බහ වේවි ඉදිරියටත් ඔස්ට්‍රේලියානු දේශපාලනයේ තින් අපි අපේ ජන ප්‍රජාවට ඒවා වැදගත් නම් යම් යම් විශේෂාංග තුලින් ඒ පිළිබඳවත් වැඩිදුර තොරතුරු ඔබට ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ආර්ථික විමර්ශන සඳහා මෙවරත් සම්බන්ධ වුණු මෙල්බර්න් හි සුන්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍ර හේමගේ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි එහෙමනම් නැවතත් වතාවක මෙවැනි වූ සාකච්ඡාවක් සමගින් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලෘක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.